ඔබ ඉස්සෙල්ලා ඉතිහාස විෂය පාඩමින් මහනුවර අභිමානය, මහනුවර රාජකීයන්ගේ තිබිච්ච ඒ අභිමානවත් කතන්දරය මං හිතන්නේ ඔබ සියලු දෙනා සවන් දුන්නා. ඒ වගේම දයාබර දුවේ පුතේ, අද දවසේ මම ඔබ සමග සූදානම් වෙන්නේ ඊට වඩා ඔබට අවශ්‍යයි හිතන යම්කිසි කාරණයක් ගැන කතා කරන්න. පළමුවෙන්ම ඒ තමයි රටක අභිමානය, රටක ජාතික හැඟීම දැනෙන්න ඔබට සිංහල වෙන්න පුළුවන්, ගණිතය වෙන්න පුළුවන්, විද්‍යාවප වෙන්න පුළුවන්. ඔබ සියලු මේ විෂයන් ඉගෙන ගත්තත් ඔබට ඔබේ හැඟීමක්, අපේ රට, අපේ ජාතිය කියන මේ අභිමානය දැනෙන්න නම් ඔබ ඉගෙන ගන්න ඕන ඉතිහාසයේ විෂය. ඇයි පුතේ මං අහන්නේ? ඉසල පාඩමෙන් ඔබට දැනෙන්නේ නැති ඔබේ ඇඟට, ඔබේ ඇටලේ මස් නහර කරා දිවෙන මේ අභිමානය දැනෙන්නේ නැති. එහෙනම් ඒක ඉගෙන ගන්න නම් අපි ඉතිහාසයේ ඉගෙන ගන්න ඕන නේද? දැන් සමහර වෙලාවට ඔයාලා කියනවා, අපෝ ඉතිහාසය නම් බෑ, හරි අමාරුයි, නිින්ද යනවා, කම්මැලි, අපිට මේක තේරෙන්නේ නෑනේ. ඇත්ත තමයි, තේරෙන්නේ නැති වෙන්න ප්‍රධාන හේතුව මොකද්ද? ඔබගේ හදවතට මේ ඉතිහාසය දැනෙන්න ඕන. දැන් අපි 11 වසර විභාගේ ලියලා එතනින් ඉතිහාසය ඔබට වීසිකල් අයින් කරන්න බෑ. ඇයි? මේක අපේ රටේ අභිමානය. ඇයි එහෙම කියන්නේ? අපි මේ රටට, ඔබ දැන් මේ ඉන්න තැන්ට, දැන් ඔබ ඉන්නේ ගෙදර, මේ ගෙදරට ඕපපාතිකව එක පාරටම බිමට වැටුනේ නෑ නේද? අපිට තියෙනවා අතීතයක්, අපි ආපු ගමම් මගක් තියෙනවා නේද? දැන් මට මතක් වෙනවා ඔබ අතීත මානව ගැන දෙවෙනි පාඩුවේ මම ඔබත් එක්ක සම කතා කරනවා. හැබැයි මුල මතක් කරන්න ඕන. මොකද්ද මතකද? ඔබට මතක නැතුව ඇති නේද? අපි හිටියේ ගස් උඩ නේ. ඊට පස්සේ ගස්වල පැන පැන ගිහිල්ලා, මේ කකුල් හතරෙන් ඇවිදගෙන ගිහිල්ලා, කාලයක් යනකොට යාන්තම් කොන්ද කෙලින් කර 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 ගිහිල්ලා, ඒක මං අහුවෙන දර කෑල්ලකින්, කැබලි කෑල් දර කැවලි කෑල්ලකින් මොකද කරන්නේ? සතෙක්ට ගහලා අමු මස් ටිකක් කාලා, ඊට පස්සේ මොකද කරන්නේ? ගල් කෑල්ලකින් ගල් ගෙඩි දෙකක් ගහ ඉන්නකොට ගින්දර පැන්න නේද? ගින්දර පැන්නට පස්සේ ඒකෙන් අද කියනවා ගැර බාබකියු කළා වගේ මස් කෑල්ල රෝස් කරගෙන, මෙහෙම කකා ආපු යුගයක ප්‍රතිඵලයක් තමයි අද ඔබ මේ ඉන්නේ. එතකොට ඒ නිසා ඒ ඉතිහාසය අත්කර ගන්නා වූ සංස්කෘතිය, ආහාර රටාවන්, ඊට පස්සේ දේශපාලනය, මේ ඊළඟට අපේ තාක්ෂයන්, මෙන්න මේ සියලු දේ පුතේ අපි අධ්‍යයනය කරන්න ඕන මේ ඉතිහාස විෂය තුළ. එහෙම නැත්තම් මේක දැනෙන්නේ නැති වුණොත් ඇත්තටම කවදාවත් ඔබට ඉතිහාස විෂය සරල වෙන්නේ නැහැ, හාස වෙන්නේ නැහැ. ඒ නිසා මම පළවෙනියටම ඒක මතක් කරමින්, දයාබර දරුවනේ ඔබ මේ ජනවාරි මාසේ විභාගයට සූදානම් වෙන දරුවෝ ටිකක් ඔබට මම පොඩි මතක් කරලීමක් කරනවා. මේ සැරේ අපොස සාමාන්‍ය පෙළ, පසුගිය අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ඉතිහාස විෂය ඔබේ ප්‍රශ්න පත්‍රයට කොහොමද ලංකාවේ දරුවෝ විශාල වශයෙන් මුහුණ දුන්නේ, කොයි ස්වභාවයටද කියන එක මට පොඩ්ඩක් මතක් කරන්න ඕන වුණා. ඔබට පණිවිඩයක් දෙන්න පළමුවෙන්ම උවමනාව තියෙනවා. හේතුව තමයි ඔබ දන්නව පුතේ, ප්‍රශ්න පත්‍රයක ආකෘතිය ඔබ දන්නෙත් නැතුව ඇති. මොකද අපිට එකට පාසල් කාලයක් ගොඩක් වෙලා ඉන්න බැරි වුණානේ. ඒ නිසා ඔබ පොඩ්ඩක් මේ ගැන අවධානය යොමු කරන්න ඕන. ඔබගේ ප්‍රශ්න පත්‍රය සම්බන්ධව මම ඒක චුට්ටක් පැහැදිලි කරන්නම්. ඔබ දන්නව පළමුවෙනි ප්‍රශ්න පත්‍රය ගත්තහම ඒකේ ප්‍රශ්න 40ක් අහනවනේ නේද? ඒතර මේ ප්‍රශ්න 40ක් අහනකොට ඇත්තටම දරුවන්ට ඒක තේරෙන්නේ නැහැ. දරුවන්ට මේ ප්‍රශ්න හැදෙන්නේ කොයි විදියටද කියන එක ඔබට දැන් gedara ඉඳගෙන හොඳට විශ්ලේෂණය කරන්න පුළුවන්. හරිද? ඒ නිසා ඔබ මෙන්න මෙහෙම දෙයක් කරන්න ඕන. හැම වෙලාවෙම මේ ප්‍රශ්න 40 හැදෙන්නේ 10 පොතෙන් ප්‍රශ්න 20ක් 21ක් වගේ. 11 වසර පොතෙන් ප්‍රශ්න 20ක් හෝ 21ක් වගේ. එතකොට එහෙනම් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට අනිවාර්යෙන්ම 50/50 10 පොතෙනුයි 11 පොතෙනුයි එනවා. එතකොට ඔන්න ඕක හොඳට මතක තියාගන්න ඕන. එහෙම නැතුව 10 පොත විතරක් පාඩම් කළ විභාගෙට යන්න බෑ. 11 වසර පොත විතරක් පාඩම් කළ ඔබ විභාගෙට ගියොත් ඒක අසාර්ථකයි. බහුවර්ණට එන්නේ 50/50. ඊළඟට ඒකෙදි ඔබ දන්නවා ලකුණු එන විදිය. එතකොට ලකුණු එක ප්‍රශ්නයකට ලකුණු දෙක බැගින් තමයි ලකුණු 80ක් ඔබට ප්‍රදානය කරනවා. ඊළඟ එක තමයි පුතේ දෙවනි ප්‍රශ්න පත්‍රය නේද? දෙවනි ප්‍රශ්න පත්‍රය ගත්තාම දැන් අද දැන් අර බලපු ප්‍රශ්න පත්‍ර අපි බලනකොට අපි දැක්කා මේ හරි පුදුම සහගතයි. ඇයි? ලංකා සිතියමේ තියෙන ලංකා විස්ථාන ගිහිල්ලිවල ලෝකේ ලකුණු ගන්නවා. ලෝක සිතියමේ ස්ථාන ලංකාවේ ලකුණු ගන්නවා. ඉතින් හරි පුදුම සහගතයි. අවුරුදු 6 පන්තියේ සිට 11 වසර දක්වා ඔබ මේ ඉතිහාස විෂය ඉගෙනගෙන සිතියම් ලකුණු කළ එනකොට මේකවත් සමහර දරුවන්ට අවබෝධ වෙලා නැහැ. ඇයි එහෙම වෙන්නේ කියන එක ගැන ඔබ හිතන්න ඕන. මොකද අපි හැම වෙලාවෙම ඔබට ඔබේ ගුරුවරු පැහැදිලි කරනවා ලංක සිතියම ගත්තාම ලංක සිතියමේ මෙන්න මේ ස්ථාන මේ තැන්වලින් තමයි එන්නේ කියන එක ඔබට කියනවා නේද? දැන් උදාහරණයක් විදිහට ලංක සිතියම ගත්තාම අඩුම ගානේ ගංගා දෙකක් එන්න පුළුවන්. ඊට පස්සේ පැරණි නගර එනවා නේද? ඊළඟට පැරණි වරායන් එනවා. ඊට පස්සේ ප්‍රාග් ඓතිහාසික ස්ථානවල දෙකක් විතර එනවා. මෙන්න මේ වගේ පුතේ නිශ්චිත තැන් තියෙනවා. ඒතර මේ තැන් වලින් තමයි අපි ලංකා සිතියමට ස්ථාන අපි නම් කරන්නේ. ගොඩක් වෙලාවට ජාතික ප්‍රශ්න පත්‍රයේත් පළාත් මේ මධ්‍යම පළාත් වගේ ප්‍රශ්න පත්‍රවලත් ඒ විදියට තමයි ඉලක්ක කරන්නේ. ඉතින් ඒ නිසා ඔබට මේ සිතියම් සම්බන්ධ ඔබ මහන්සි වෙනකොට ඔබේ පොතට පිටින් කිසිම ස්ථානයක් ලකුණු කරන්න ඉන්නේ නැහැ. ඒ නිසා ඔබ මෙන්න අර මං කිව්වා වගේ මනද ගංගා ටික හොඳට හුරු වෙන්න, එහෙමනම් වරායන් ටික හොඳට හුරු වෙන්න, ඊළඟට පැරණි අනුරාධපුර පොළොන්නරුව මේ වගේ පැරණි නගර ටික හුරු වෙන්න, ඊට පස්සේ මොනවාද ප්‍රාග් ඓතිහාසික නේද, මොනවාද කිතුල්ගල වෙල්ලෙන, පාහියන්ගල වෙල්ලෙන මේ වගේ ප්‍රාග් ඓතිහාසික ටික, ඊට පස්සේ පූර්ව ඓතිහාසික යුගයේ මොනවාද උඩරංචා මඩම, ඊට පස්සේ ඉබ්බන් කටුව, ගල්සොහොන් කනත්ත, යටිගල් පොත්ත, මෙන්න මේ වගේ ස්ථාන සාමාන්‍යයෙන් ඔයාලා පුරුදු වුණොත් ටිකක් මේවයින් ඔබට හොඳ ලකුණක් ගන්න පුළුවන්. ලෝක සිතියෙමෙත් ඒ වගේම තමයි නේද? වරායන් ටිකක්, ඊට පස්සේ මුහුදු නේ, ඊට පස්සේ වෙළඳ නගර, ඊට පස්සේ අපේ රට ආක්‍රමණය කරපු අපේ රටට ආපු යුරෝපියන්ගේ ප්‍රධාන රටවල්, මෙන්න මේ දේවල් ඔබ අවධානය යොමු කරොත් ඔබට පහසුවෙන්ම දුවේ පුතේ ඔබට පහසුවෙන් ලකුණක් ලබා ගන්න පුළුවන්. එහෙම වුණොත් ලංකා සිතියමේ අපි ස්ථාන 12ක් දෙනවනේ නේද? ලංකා සිතියමේ ස්ථාන 12යි, ලෝක සිතියමේ ස්ථාන 6යි ඔබට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඔබ දැන් ගෙදර ඉඳගෙන මේ ගැන මහන්සියලර මං කිව්ව ස්ථාන සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරොත්. ඊට පස්සේ එනවනේ ඔන්න දැන් ලංකා සිතියම ලෝක සිතියම ළඟට එනවා ප්‍රශ්න 4. එතකොට මේ ප්‍රශ්න 4 ගත්තාම් පුතේ මේක 10 ප්‍රශ්න 2කුයි, 10 පුතෙන් ප්‍රශ්න 2යි, 11 වසර පුතෙන් ප්‍රශ්න 2යි විදියට තමයි මේක ඒ ප්‍රශ්න ටිකත් හැදෙන්නේ. ඊළඟට ඊළඟ පියවර විදියට එනවා. මේ තමයි අනිවාර්ය ප්‍රශ්න, අනිවාර්යෙන් පළවෙනි ප්‍රශ්නය. ඊළඟ එක තමයි දයාබර දුවේ පුතේ ඊළඟ රූප දෙකක් එනවා නේද? රූප දෙකකින් එක රූපෙකින් ප්‍රශ්න 4ක් ඇහෙනවා. එතකොට ගොඩක්ම වෙලාවට 10 පොතෙන් එක රූපයකුත්, 11 වසර පොතෙන් එක රූපයකුත් විදියට තමයි මේ එක රූපයකට ප්‍රශ්න 4 බැගින් එතන ලකුණු 8ක් ඔබට ප්‍රදානය කරනවා. ඒතට ඒ නිසා මේ රූප සම්බන්ධව ගත්තමත් ඔබ 10 පොත වගේම 11 වසර පොත සම්බන්ධවත් ඔබගේ විශේෂ අවධානය යොමු කරන්න ඕන කියලා මට මේ වෙලාවේ හිතෙනවා. ඒතට ඒ වගේම දැන් ඔන්න පළවෙනි ප්‍රශ්නේ ඔයගොල්ලෝ ලියල ඉවරයි. දැන් හරි නේද? දැන් කට්ටිය මොන දැන් වෙනකොට හිතවල් හරියන්න ඕන. ඔන්න බොලේ දැන් අපිට හරි. දැන් අපිට හොඳට මතකයි කියන එක ඔබේ හිතට දැන් දැනෙන්න ඕන. දැන් ඊළඟට එනවා අපි දෙවනි කොටස. දැන් දෙවනි කොටස ආවාම් පුතේ දෙවනි පළවෙනි දෙවනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස අනිවාර්යයි. ඊළඟට දෙවනි කොටස. දෙවනි කොටස පුතේ ඒකේ තියෙනවා ප්‍රශ්න 8ක්. ප්‍රශ්න 8ක් තියෙනවා. එතකොට ප්‍රශ්න 8ක එක කොටසක එක ප්‍රශ්නයක කොටස් 4ක් තියෙනවා. එතකොට ප්‍රශ්න 8න් ඔයාලා හිතන්නකෝ ප්‍රශ්න 7ක් මෙන්නේ 10න්. එතකොට ප්‍රශ්න 8න් ප්‍රශ්න 7ක් මෙන්නේ 10න්. එතකොට 100ට කීයද? 80කට 80ක් 75ක ප්‍රමාණයක් එනවා. මොකෙන්ද පුතේ? 10න්. ඒ 10න් එන්න හේතුව තමයි ඒක තමයි ඒකෙන් තමයි සම්පූර්ණ ඉතිහාසයේ ගොඩනැගෙන සාක්ෂි ටික, පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ටික, අතීත උරුමයන් සම්බන්ධ, අතීත අභිමානයන් සම්බන්ධ, අතීත රජවරුන් සම්බන්ධ, මෙන්න මේ සියලුම දේවල් සම්බන්ධව සියලු තොරතුරු සෙල්ලිපි ටික, නාණක ටික නේද, මෙන්න මේ ස්මාරක සම්බන්ධ, මෙන්න මේ සියලු සාධක පුරාවිද්‍යාත්මකව තියෙන එකම පොත තමයි දහය පොතේ. නිසා මම දැන් අද දවසේ මේක පොඩ්ඩක් මේ ඔබ ගොලන්ට ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරන ගමන්ම පුළුවන් වුණොත් වෙලා දහය පොඩ්ඩක් මතක් කරමින් අපි දිගටම යනවා. එතකොට එහෙමනම් දහය පොතට දැන් ඔබට දැන් 11 වසර ඉන්න දරුවෝ නම් දැන් මේ වෙනකොට සම්පූර්ණයෙන් දහය පොත මතක් කරගෙන ඒවයින් ප්‍රශ්න පත්‍රත් හදලා ඒකක ප්‍රශ්නත් හදලා දැන් පොත පැත්තකින් තියලා තියන්න ඕන කාලයක් තමයි පුතේ දැන්. මොකද අපිට 11 වසරක් ඉගෙන ගන්න තියෙනවනේ නේද? ඒ නිසා ඔබ එකක් මතක තියාගන්න, දෙකම අර මම හරියට කියනවා එක මේ කමක් නැහැ නේද? අර පිස්ස බත් කන්නේ. කොහොමද පිස්ස බත් කන්නේ? එහෙන් කනවා, මෙහෙන් කනවා, මෙහෙන් කනවා, කාලා කවලම් කළා කවලම් කළා කවලම් කළා ඔක්කොම කන්න යනවා. ඔක්කොම කන්න එක සැරේ කන්න බෑ. ඒ නිසා මතක තියාගන්න පිළිවෙලට පිළිවෙලට දැන් 10 පොතේ වැඩ ටික කරලා ඉවර කරන්න. 11 වසර පොත ඊට පස්සේ කරන්න නේද? දැන් තියෙන්නේ ඔබට 11. ඒ නිසා මම මේ කියන උපදෙස් මං හිතනවා ඔබට සාර්ථකව ඔබේ හිතට දැනේ දැනෙන්න තමයි මේ කියන්නේ. ඒක නිසා එහෙමනම් මට තව කාරණයක් කියන්න ඕන වුණා. මේ සැරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉතිහාස ප්‍රශ්න පත්‍රය ගත්තහම අපි දැනුවත් නොවුණත්, අපි ගොඩක් වෙලාවට දැනුවත් නොවුණත් ප්‍රශ්න පත්‍රයේ දෙවනි පේපර් එකේ ප්‍රශ්නවල අහන ක්‍රමයේ පොඩි වෙනසක් ඇති වුණා. දැන් ඔබ දන්නවා ඔබ අධ්‍යයනය කළා තියෙනවා නම් මේ සම්බන්ධව, මේ ප්‍රශ්න සම්බන්ධව අධ්‍යයනය කළා තියෙනවා නම් ඔබට තේරෙනවා ඉස්සර ඇහුවේ කොහොමද පුතේ? එක ප්‍රශ්නයක පළවෙනි කොටසෙන් ඇහුවා ශ්‍රී ලංකාවේ අනුරාධපුර රාජධානී රජවරු තුන්දෙනෙක් ලියන්න. ඔබ දන්නව දැන් රජවරු තුන්දෙනා ලිව්වා ලකුණු 3යි. හැබැයි වැඩිපුර ළමයි රජවරු ගැන කිව්ව ගමන් මොකද කරන්නේ? කෙලින්ම ලියනවා මොකද? විජේබාහු. ආයි මොනවද? මුගලන්. ඇයි මේ විජේබාහු, මුගලන්, තිස්ස, පරාක්‍රමබාහු මෙහෙම කිව්ව ගමන් අපි විභාගෙදි නම් ලකුණු දෙන්නේ නැත. ඔබ ගෙදර ඇවිල්ලා කියනවා ඇති මොකද්ද? අම්මේ මං ගොඩාක් ලිව්වා. මට මේසරේ ඒකක් තියෙන්නේ. මට මේසරේ B එකක් තියෙන්නේ. හැබැයි දරුවනේ ඔබ දන්නේ නැහනේ ඔබ ලියලා තියෙන්නේ උත්තරෙන් භාගයයිනේ. එතකොට ඒ උත්තරෙන් භාගෙ ලියනකොට අපි දෙන්න සූදානම් නැහැ ලකුණු. ඇයි? විභාග දෙපාර්තමේන්තුව ඒ පිළිතුර පිළිගන්නේ නැහැ. ඒ මොකද? රජවරු, විජයබාහු රජවරු ගොඩාක් ඉන්නව. එහෙනම් ඔබ හිතන රයිතුමා පොළොන්නරුවේ ද අනුරාධපුරයේද කියලා, පොළොන්නරුවේ ද අනුරාධපුරයේද කියලා ඔබ හිතන්න ඕන නේද? ඊට පස්සේ තිස්ස, තිස්ස කියන රජවරු කවුද? දේවානම්පිය තිස්සද නේද? එහෙනම් ඉස්සරහට ඒ ඉතුරු කෑල්ලක් දාන්න ඕන. ඊළඟට දැන් කවුද? දුටු ගැමුණු රයිතුමා නම් ඒකෙත් සමහර වෙලාවට ගැමුණු කියලා දානවා. මෙන්න මේ නිසා ආදරණීය දුවේ පුතේ ඔබගේ සිරිතක්මයි අහන පිළිතුර සම්පූර්ණව ලියන්නේ නැහැ. ඒ නිසා පිළිතුර හරියටම සම්පූර්ණව ලියන්න, භාග භාග ලියන්නේ නැතුව. ඒ නිසා අන්න ඒ වගේ ප්‍රශ්නවලට කියනවා පුතේ ස්ථාවර ප්‍රශ්න නේද? ස්ථාවර ප්‍රශ්න කියන්නේ මොකද්ද? හරියටම පොතේ තියෙන විදියට ඒ නම, කාගේ හරි නමක් අහනවා නම් ඒ නම, ගඟක නමක් නම් ඒ ගඟේ නම, ස්ථානයක් නම් ඒ ස්ථානේ හරියටම පොතේ තියෙන විදියටම ලියන්න ඕන. ඔබ භාග 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 ලිව්වොත් අපි ලකුණු දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ සැරේ විභාග ප්‍රශ්න පත්‍රයේ ඔබගෙන් අහලා තුන ඉස්සෙල්ල ඇහුවේ, ගිය අවුරුදු වල ඇහුවේ ස්ථාවර ප්‍රශ්න ලකුණු 3කට අහන ස්ථාවර ප්‍රශ්න විතරයි. හැබැයි මේ අවුරුද්දේ ලකුණු 7කටම ස්ථාවර ප්‍රශ්න ඇහුවේ. ඒ කියන්නේ හරියටම නිශ්චිතවම පිළිතුර ලියන්න ඕන. ඉතින් එතෙන්දි හරිම දුකයි. ඔබ මොකද කරේ? අර බාග කෑලි නේද පොඩි පොඩි කොටස් ලියලා ඔබේ ලකුණු ප්‍රමාණය 7-2, 7-3 ඒ මට්ටමට ඔබ පත් කරගත්ත. ඒ නිසාද හිතට ගන්න දයාබර දුවේ පුතේ, ඔබ පිළිතුරක් ලියනකොට මේ ස්ථාවරව නිවැරදිවම හරියට ඍජු අහන ප්‍රශ්නවලට හරියටම පිළිතුරු දෙන්න. ඒක ඉතිහාස විෂයේ මහා හරිම දුක්ඛිත තත්ත්වයක්. ඒක නිසා ඔබ ඒක හිතට ගන්න ඕන. ඊළඟට ආයි තව තැනක් තියෙනවා. දැන් ඔන්න මේ සැරේ ස්ථාවර ප්‍රශ්න මේ විදියට ඇහුවාම ඒකට ඔබ දුන්නු පිළිතුරු, ඒ පසුගිය ළමයි දුන්නු පිළිතුරු තමයි ඒ. හැබැයි ඊළඟ දේ තමයි ව්‍යුහගත ප්‍රශ්නයකට කොහොමද අපි උත්තර සපයන්නේ, කොහොමද අපි ව්‍යුහගත ප්‍රශ්නයකට පිළිතුරු සපයන්නේ. අපි දැන් උදාහරණයක් ගමුකෝ. ඔන්න අපි දෙවනි පාඩමෙන් ගමු. මොකද්ද? ප්‍රාග් ඓතිහාසික මානවයා ආහාර ගත් ආකාර දෙකක් ලියා විස්තර කරන්න. දැන් මොකද කරන්නේ? ආහාර ගත්ත ආකාර දෙකක් ලියා විස්තර කරන්න. පැහැදිලිව ලියලා තියෙනවා. දැන් අපිට පේනවද අර දෙකක් ලියා කියන එක? නෑ, පේන්නේ නෑ නේද? පේන්නේ නෑ. ගත්ත ගමන් ඔබ මොකද කරන්නේ? ගත්ත ගමන් මොකද ඔබ කරන්නේ? කඩාගෙන ටක් 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 ගාලා මොකද කරන්නේ? අර දෙක ඔළුවේ තියාගෙන, අර කරුණ දෙක ඔළුවේ තියාගෙන ඡේද දෙකක් විදියට තමයි ලියන්නේ. අර කරුණ දෙක ලියන්නේ නැහැ. එහෙම වුණාම පුතේ, අර ප්‍රශ්න පත්‍ර බලන්න ගියහම කරුණු දෙකට අපි දෙනවා ලකුණු දෙකක්. කරුණු තුනක් ලියන්න කියලා තියෙනවා නම් කරුණු තුනට දෙනවා අපි ලකුණු තුනක්. එහෙමනම් ඔබ ඒක මගහැරියා වෙනවා. ඔබ නිකම්ම ඡේද දෙකක් ලියාගෙන ගියොත් අපි රතු පෑනක් අරගෙන මොකද කරන්නේ? අනේ, ඔබගේ අර පළවෙනි ප්‍රධාන කරුණ කොහෙද තියෙන්නේ ගා අපිට හොයන්න සිද්ධ වෙනවා. එතකොට ඔබේ ලකුණ මොකද වෙන්නේ? අඩු වෙනවා. ඔබට ලකුණු 5-5 ඇත්තටම ගන්න පුළුවන්. හැබැයි ඔබගේ ප්‍රධාන කරුණ අපිට හොයාගන්න බැරුව අපිට ගොඩක් වෙලාවට ඒකට 5-3 5-4 ඔය වගේ ලකුණු ප්‍රමාණය අඩු වෙන ගතියක් පේනවා. ඒ නිසා දයාබර දුවේ පුතේ, මම ওই ප්‍රශ්න පත්‍ර ව්‍යුහය ගැන කතා කරේ ඔන්න ඔය ඔබ සියලු දෙනාම ඒ වගේම මේ පාසල් පද්ධතියෙන් අපි මුළු මහනුවර කලාපය පුරාම පාසල්වල ඔබ සියලු දෙනාත් එක්ක, මහනුවර දරුවනම් මාව දන්නවත් එක්ක නේද? එතකොට අපි සියලු දෙනා මේව ගැන සාකච්ඡා කරලා තියෙන විදියට මේක ගැන, මේ ඉතිහාසයේ විෂය ගැන ඔබට දැනෙන්නේ නැත්තම්, ඔබට නිවැරදිව පිළිතුරක් ගොනු කරගන්න බැරි වුණොත්, ඔබට සිටියේ මේ ස්ථාන ටික අමතක වුණොත් මොකද වෙන්නේ? අපි අර හිතුවට අපි මෙහෙම හරියටම ලිව්වා කියන එක ඔබට සර්ව සාධාරණව ලකුණක් ලැබෙන්න හේතුවක් වෙන්නේ නැහැ. ඒ නිසා අද දවසේ එතකොට මෙන්න මේ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කිරීමේ මම මේ ප්‍රශ්න පත්‍රයක ව්‍යුහය කියන එක තමයි අද දවසේ සාකච්ඡා කරේ. එතකොට මට දැන් ඕගොල්ලන්ගෙන් අහන්න ඕන දෙයක් සහ කිව යුතු දෙයක්ත් තියෙනවා. ඔබ දන්නවද ඇත්තටම ප්‍රශ්න පත්‍රයේ ගොඩාක් වෙලාවට අනිවාර්යෙන්ම වෙන පාඩම් මොනවද කියලා? ඒ කියන්නේ විභාගෙට ගොඩක් වෙලාවට අනිවාර්යෙන්ම එන මාතෘකා තියෙනවා. අන්න ඒව ගැන ඔබට අවබෝධයක් තියෙනවද දයාබර දුවේ පුතේ? ඔබට මැඩම්ලා සර්ලා කියලා දීලා ඇති මේව ගැන නේද? දැන් ඇත්තටම ඔබ හොඳට දැන් මම ඔබට මේ ඉන්න ගමන් ඔබට පොඩි වැඩකුත් පවරනවා. ඒ වැඩේ තමයි ඔබට පුළුවන් අවුරුදු පහක විතර ප්‍රශ්න පත්‍ර ටික අරගෙන හොඳට විශ්ලේෂණය කරන්නකෝ දෙවනි ප්‍රශ්න පත්‍රේ නේද? මෙන්න ඇවිල්ලා තියෙනවා ප්‍රාග් එකෙන්, මෙන්න ඇවිල්ලා තියෙනවා මූලාශ්‍ර වලින්, මෙන්න ඇවිල්ලා තියෙනවා තාක්ෂණයෙන්, මෙන්න ඇවිල්ලා තියෙනවා කියලා ගොඩවල් වලට දාන්නකෝ. ඔබට හොඳට පෙනෙයි පුතේ, ඔන්න බොලේ ඊළඟ අවුරුද්දේ, අපේ අවුරුද්දේ මෙන්න මේ වගේ වයින් නම් එන්න පුළුවන් කියන එකක් ඔබට ඉලක්කයක් දැනෙන්න පුළුවන්. මං ඒක තමයි ඔබට මේ සැරේ පවරන රාජකාරිය නේද? ඒතර මේ සැරේ මම ඊළඟ සැරේ පාඩම අපි පාඩම් පටන් ගන්නවා මම ඊළඟ දවසේ. හැබැයි අද දවසේ මං කරන්නේ ඔබට ඉලක්කය, ඔබට අනුමාන ප්‍රශ්න ගොනු සකස් කරන ආකාරය තමයි ඔය මම කියා දුන්නේ. එතකොට තව උපදෙසක් දෙන්න ඕන. ඒ තමයි මේ ඉතිහාස විෂය ගැන කතා කරනකොට මොනවද ඇත්තටම අපිට අවධානය යොමු කරන්න ඕන ප්‍රධාන මාතෘකා 10 පුතින්න මොනවද? මූලාශ්‍රත් අපිට බලා ගන්න ඕන, ඒකෙන් බහුවරන්ට එහෙමත් එනවා. ඒ වගේම මේ දෙවනි පාඩම ඔබ දන්නවා අපි ගැන කතා කරන, අපි ගැන සියලුම අපේ අතීතයේ සිට වර්තමානයේ දක්වා එන්නා වූ ඒ සුන්දර ගමන් මඟ ගැන කතා කරන, අපි ලෝකේ දිනා ගන්න උත්සාහ කරන පාඩම තමයි මොකද්ද දෙවනි පාඩම. අනිවාර්යෙන්ම ඒකේ තුල මොනවද තියෙන්නේ පුතේ? නටබුන්, ඔළු කෑලි නේද? අර හරියට මොකද්ද කැණීම් කළ ගන්න සුසාන භූමියක් වගේ මේ දෙවනි පාඩම. අපේ ඔළු කටු ටික, අපේ ඇට කටු ටික, අපේ අපි ආහාරයට ගත්ත දේවල් වල නේද දැන්ටමත් කෙලෙනවා වගේ නේද කටේ නේද, අපි රස කළ ගත්තු සත්ව කොටස් කාපු සත්ව කොටස් ටික, මෙන්න මේ දේවල් ටික අපිට ලිඛිත මූලාශ්‍රවල නෑනේ, ඔක්කොම තියෙන්නේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවලින්. අන්න ඒ ටික පුතේ තියෙන පාඩම දෙවෙනි පාඩම. ඉතින් අනිවාර්යෙන් ගොඩක් වෙලාවට මේ දෙවෙනි පාඩමෙන් එනවා තමයි ප්‍රශ්නය. ඒ නිසා ප්‍රාග්යුගය, පූර්ව ඓතිහාසික යුගය, මුල් ඓතිහාසික යුගය කියන ඒවායි තාක්ෂණය, මිනිසාගේ ජනාවාස, මිනිසාගේ අභිචාර විදි, මිනිසාගේ කෘෂිකර්මය ආදී මේ සියලු දේවල් ගැන ඔබට ඔන්න අනිවාර්ය වෙනවා. ඊළඟ එක තමයි රජවරු ගැන නේද, අනුරාධපුරයේ යුගයේ රජවරු සම්බන්ධව, පොළොන්නරුව රාජධානී රජවරු සම්බන්ධව, දෙවනි නාගරීකරණය සම්බන්ධව, මෙන්න මේ රජවරුන් සම්බන්ධව අවධානය යොමු කරන්න ඕන. ඊට පස්සේ තාක්ෂණය, අපි දිනාගත්ත තාක්ෂණය අද ලෝකයේත් එක් ගත්තාම අපි දිනාගත්ත තාක්ෂණය අතීත මුතුන් මිත්ත දහඩියේ හෙළල දුක් මහන්සියෙන් කැපවීමෙන් කරපු මේ තාක්ෂණය අද වර්තමානයේ තියෙනවද කියන එක සංසන්දනාත්මකව හිතන්නත් ඔබට තාක්ෂණයේ පාඩම තියෙනවා. මේ වගේ දේවල් වලින් ගොඩක් වෙලාවට අවධානය යොමු කරන්න ප්‍රශ්න එනවා කියන එක. එහෙමනම් ඔන්න ඔය අද දවසේ අපි කතා කරපු මේ ප්‍රශ්න පත්‍රයක ව්‍යුහය හා ඔබ අවධානය යොමු කළ යුතු පාඩම් සම්බන්ධව තමයි අපි ඉදිරියේදී කතා කරන්න සූදානම් වෙන්නේ. 11 වසර මුලින් කතා කරපු අපේ ගුරුතුමත් මමත්, ඒ නිසා දයාබර දුවේ පුතේ ඔබට අපෙන් ගන්න පුළුවන් යම් කිසි දැනුමක් හොඳින් අවබෝධ කරගන්න පුළුවන්ව මේ ජීවිතේ ඔබට ගොඩනගා ගන්න පුළුවන් නම් ඉතිහාසය තුලින් වර්තමානයේ, ඒ වගේම ඔබේ ප්‍රශ්න පත්‍රයට සාර්ථකව මුහුණ දී ගන්න පුළුවන් නම් එයට ආරාධනා කරමින් අද දවසේ අපේ මම අද ඉතිහාස විෂයේ ප්‍රශ්න පත්‍රය සම්බන්ධව සාකච්ඡා කිරීම මෙතනින් අවසන් කරනවා. මම තිසරි තේජනීඩි අල්විස් මහරුව ගුරු උපදේශක මහනුවර කලාප කාර්යාලය. ස්තුතියි.